ගරු කාමින්ද ජයවාදන මැතිතුමා.
නියෝජ්‍ය කතානායකතුමනි, ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. මේ අවස්ථාව අපිට ලබා දීම පිළිබඳවත්, එවගේම ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් මෙම යෝජනාව ඉදිරිපත් කිරීම පිළිබඳවත් එතුමන්ලට අපේ ස්තුතිය උදකර සිටිනවා. අපි දන්නවා නියෝජ්‍ය කතානායකතුමනි, මේ රටේ නීතිය සහ මේ රටේ ව්‍යවස්ථාව අපි සියලු දෙනාටම පොදුයි. අපි මේ රටේ ව්‍යවස්ථාවට ගරු කරන්නට ඕන, ඒ වගේම මේ රටේ නීතියට ගරු කරන්නට ඕන. නමුත් කනගාටුවට කරුණක් වෙලා තිබෙන්නේ මේ අවස්ථාව වන විට, අද මේ රටේ නීතියත් මේ රටේ ව්‍යවස්ථාවත් කඩ කරලා තින්නේ විධායක විසින්. අපි පත් කරපු අපි රැස්වීම් ගණනාවක ගිහිල්ලා එතුමාව මේ රටේ ජනාධිපතිවරයා බවට පත් කරන්න කටයුතු කරපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා. අපි මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාව ඒ අවස්ථාවේදී ජනාධිපති හැටියට පත් කරන්න නෙමෙයි අපේ අරමුණ වෙලා තිබුණේ. අපිට අපේ අරමුණ වෙලා තිබුණේ අපේ ප්‍රතිපත්තීන් මේ රටේ ජයග්‍රහණය කරන්න, මේ රටේ ජනතාවගේ අයිතිවාසිකම් තහවුරු කරන්න, ඒ උදෙසා තමයි අපි සටන් කරේ. නමුත් අවුරුදු 3ක් වෙනකොට මේ රටේ විධායක ජනාධිපති ධූරය ලබාගෙන ඔහු එයින් වෙනස් පුද්ගලයෙක් බවට පත් වුණා. අපි දැක්කා නොවැම්බර් 26 වෙනිදා මේ රටේ නීතියානුකූල අග්‍රාමාත්‍යවරයා හැටිය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිද්දී එතුමාව අස්කරන්නේ නැතුව මහින්ද රාජපක්ෂ මැතිතුමාව නීති විරෝධී ලෙස අග්‍රාමාත්‍යතුමා හැටියට පත් කරනවා. ඉන් පස්සේ ගරු කතානායකතුමාගේ අවසරයක් නැතුව, මත විමසීමක් නැතුව පාර්ලිමේන්තුව කල්තබනෝ. ඉන් පස්සේ පාර්ලිමේන්තුව නැවත කැඳවා, කැඳවීමේ දිනයට කලින් ගරු නියෝජ්‍ය කතානායකතුමනි පාර්ලිමේන්තුව විසුරුවනෝ. මේ සියල්ලක්ම නීති විරෝධී, මේ සියල්ලක්ම නීතියට පටහැනි. ඒ විතරක් නෙමෙයි, මේ හරහා විවස්ථා දායකෙත් විධායකෙත් දැවන්ත මතගැටුමක් ඇති කරනවා. ඒත් එක්කම අපිට පුළුවන්කම ලැබුණා පාර්ලිමේන්තුව තුළ අපි දැඩි විශ්වාසයක් තියෙන ශ්‍රේෂ්ඨ අධිකරණය සහ අධිකරණය ඒ ලබා දුන්න තීන්දුව, එහෙම නැත්නම් ඒ අත්තිටුවීම මැතිවරණ කාලය, ඒකත් එක්ක අපිට පුළුවන්කම ලැබුණ නැවත වතාවක් පාර්ලිමේන්තුව රැස් කරන්න. පාර්ලිමේන්තුව රැස් කරාගෙන් පස්සේ මොකද වුණේ? අපිට පුළුවන්කම ලැබුණා මේ ඊනියා හොර ආණ්ඩුවට වඩා බලයක් අපිත් සමග සිටිනවා, ඔවුන්ට අපි විරුද්ධයි කියන එක අපිට පෙන්වන්න පුළුවන්කම ලැබුණා. හැබැයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ අය මේ සභා ගර්භයට ඇවිල්ලා අවුරුදු 80ක් වෙච්ච පාර්ලිමේන්තු ලංකා ඉතිහාසයේ පළවෙනි වතාවට ඉතාමත් අමන විදියට අශීලාචාර විදියට හැසිරෙන්න ගත්තා. පාර්ලිමේන්තුවේ කතානායකතුමාගේ පුටුවට වතුර හැලුවා. පාර්ලිමේන්තුවේ කතානායකතුමා ඉඳගෙන ඉද්දී පාර්ලිමේන්තුවේ කුණු බක්කියකින් දමල ගැහුවා, පොත්පත් වලින් ගැහුවා, අපේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ගැහුවා. මේ පාර්ලිමේන්තුව උත්තරීතර පාර්ලිමේන්තුව හැල්ලුවට ලක් කරා. එහෙමනම් ඔවුන් මේ කරපු කියපු දේවල් වලට වග කියන්න ඕන. මේ රටේ කීර්ති නාමයට එල්ල වෙච්ච මහා අපහාසයට එතුමාලා වග කියන්නට ඕන. ඉන් පස්සේ දෙවනි වතාවෙත් ඔවුන් මේ ආකාරයෙන්ම හැසුරුණා. නමුත් අපි පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයට, පාර්ලිමේන්තුවේ පොලිසිය නිලධාරීන්ට හිස නමා ආචාර කරනවා. ඔවුන් ඍජුව මේ රාජකාරිය කරන්න, මේ පාර්ලිමේන්තුව රැකගන්න, කතානායකතුමා රැකගන්න, ඒ වගේම මේ රටේ ව්‍යවස්ථාවට අනුව කටයුතු කරන්න ඔවුන් කටයුතු කළා. එහෙමනම් අපි ඔවුන්ට අපේ ස්තුති ප්‍රණාමය පුද කරනවා. ඒ වගේම අපේ කතානායකකරු ජයසූරිය මැතිතුමා, මම පෞද්ගලික ආඩම්බර වෙනවා, අපේ ගම්පා දිස්ත්‍රික්කය නියෝජනය කරපු ශ්‍රේෂ්ඨ නායකයෙක්. එතුමා මට මතකයි අපි පාසල් යන සමයේදී කොළඹ මහනගර සභාවට එතුමා තරග වදිද්දී කරුවාවත් පායයි හිරු කියලා තමයි පෝස්ටරේ ගැහුවේ. එතුමා සර්ව සාධාරණව එඩිතරව මොන පීඩන මොන ගර්ජන මැද වුණත් එතුමා කෙලින් හිටගෙන මේ රටේ ව්‍යවස්ථාව ආරක්ෂා කරන්න, මේ පාර්ලිමේන්තුවේ වරප්‍රසාද ආරක්ෂා කරන්න, මේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද ආරක්ෂා කරන්න කටයුතු කළා. මම අද තරුණ පසුබලේ මන්ත්‍රීවරයෙක් හැටියට එතුමාට හිස නමා සිරස නමා ආචාර කරනවා. එතුමා ගත්ත ඉතාමත් ධෛර්යමත් කටයුත්තට, ඒ වගේම නියෝජ්‍ය කතානායකතුමනි ඔබතුමාත් එතුමාට ඒ ධෛර්යය ලබා දීලා, ඒ ශක්තිය ලබා දීලා මේ පාර්ලිමේන්තුව රැකගන්න කටයුතු කරා. මං හිතන්නේ මේ ඇතිවෙච්ච උද්ගත වෙච්ච කාරණා සියල්ලක්ම ලංකා ඉතිහාසයේ රන්නකුලෙන් හරි එහෙම නැත්නම් කළු පැහැයෙන් හරි ලියවේවි. මට මතකයි මෙතන ලොබි එකේ ගරු කතානායකතුමාගේ නිලධාරියෙකුට පහර පිට පහර ගැහුවා. ඒ නිලධාරියා ගරු කතානායකතුමාව ආරක්ෂා කරගන්න ආවේ. මේ ගරු සභාවේ ඡන්දයෙන් පත්වෙච්ච ජොන්ස්ටන් ඇමතිතුමාලා මන්ත්‍රීවරු සහ අනිකුත් කට්ටිය එකතු වෙලා එතුමාට ගැහුවේ. මං ඇක්සිඩ කර දැක්කා. එතකොට අපි කනගාටු වෙනවා අපේ රටේ මේ උත්තරීතර පාර්ලිමේන්තුවට එවන පිරිස් ඒ ආකාරයට කටයුතු කරනවා නම් මේ දෙනෝ දහක් මැද මාධ්‍ය ඉදිරියේ, එවගේම ගැලරිය පිරෙන්නේ දස් සෙනග හිටියා, එවගේම කතානායකතුමාගේ ගැලරියේ විශේෂයෙන්ම තානාධිපතිවරු ඇතුළු විදේශ දූත පිරිස් සිටියා. බලාගෙන ඉද්දි මොවුන් හැසිරුච්ච විදිය කල්පනා කරලා බලන්න නියෝජ්‍ය කතානායකතුමනි, ගමට ගිහිල්ලා මොවුන් දේශපාලනය කොයි ආකාරයෙන් කරයිද, ගමේ ඉන්න අපේ පාක්ෂිකයන්ට මොවුන් කොයි තරම් අඩත්තේත්තම් කරයිද කියන එක පිළිබඳව කල්පනා කරලා බලන්න. එක්තරා මන්ත්‍රීවරයෙක් මෙන්න මෙතන අඩි 10ක් නැහැ කඹුල්ට ගැහුවා පොලිසිය නිලධාරියෙකුට. එහෙමයි මොවුන් හැසුරුනේ. මොවුන්ට බලයක් නැත්තම් මෙහෙම හැසිරෙනවා නම් බලයක් තියෙනකොට කොහොම හැසිරෙයිද? මේ පාර්ලිමේන්තුවට බෝම්බ ගෙනල්ලා තියෙනවා, මේ පාර්ලිමේන්තුවට පිහි ගෙනල්ලා තියෙනවා, මේ පාර්ලිමේන්තුවට වෙනත් ආයුධ ගෙනල්ලා ඇති. හැබැයි අපි S2 දැකලා නැහැ. හැබැයි අපි එදා දැක්කා. අපේ පැත්තෙත් වැරදි කරපු වැරදි ක්‍රියාවල යෙදිච්චා හිටියා. අපි ඒකත් හෙලා දකිනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි. හැබැයි මෙවැනි හැසිරීමක් අපි කවදාවත් දැකලා නැහැ. ඉතින් ඒක නිසා අපි ඒ පිළිබඳව කනගාටු වෙනවා. අපි මේ රටේ ඡන්දදායකයන්ට කියනවා, ඔබ මේ උත්තරීතර පාර්ලිමේන්තුවට ඔබ නියෝජනය කරලා යමෙක් එවනවද, ඒ කෙනා ඔබව නියෝජනය කරන්න සුදුසු පුද්ගලයෙක්ද කියලා කල්පනා කරලා බලලා එවන්න කියන කාරුණික ආයාචනාව අපි ඡන්දදායකයන්ගෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම මේ රටේ ආර්ථිකය, අද මේ රටේ ආර්ථිකය දිනෙන් දින අගාධයට යනවා. අද රුපියලේ නෝට්ටුව 36%කට වැඩි ප්‍රමාණයක් අද අච්චු ගහන්න පටන් අරන් තිබෙනවා. රුපියල් 5000 නෝට්ටුව තමයි අච්චු ගහන්නේ. මේ විදියට ගියොත් දැන් එනකොට රුපියල අවප්‍රමාණය වෙලා තියෙනවා 181ක්. මං හිතන්නේ මම නිවැරදි නම් තව වැඩි වෙලාද දන්නේ, තවත් පල්ලෙහාට වැටලත් දන්නේ රුපියල. එදානම් අපි දැක්කා මේ මාධ්‍ය ආයතනවල අර තිබුණා SMS පණිවිඩය කියලා. අපි ඒකෙන් තමයි වැඩි හරියක් මාධ්‍යෙන් දැනගත්තේ, නිවුස් ප්‍රවෘත්ති දැනගත්තේ. එහෙමයි මම කනගාටු වෙනවා නියෝජ්‍ය කතානායකතුමනි. එක මාධ්‍යකින් මේ රුපියල අවප්‍රමාණය වෙන එක පිළිබඳව ජනතාව දැන් දැනුවත් කරන්නේ. වෙන දවස්වලට හැමදාම උදේට කියනවා ලංකා ඉතිහාසයේ පළවෙනි වතාවට ඩොලරය වැඩි වෙලා රුපියල අඩු වෙලා රුපියල 140යි 150යි 160යි 170යි. මේ ආණ්ඩුව මොන් ඊනි ආණ්ඩුව ඇති කරා විතරයි මොන් ඩොලරය ගැන කතා කරන එක නතර කරා. මේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු බහුතරයක් ඔප්පු කරලා පෙන්නවා මහින්ද රාජපක්ෂ මහත්තයාට මේ සභාව තුළ ඔහුට ඔහු කෙරේ විශ්වාසයක් නැහැ කියලා. එකකින්වත් SMS පණිවිඩය ආවේ නැහැ. කනගාටුයි. හැබැයි අපේ නායක රල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යතුමාට විශ්වාසභංග යෝජනාව ආව දවසේ ඉඳන් ගරු ජනාධිපතිගේ කාර්යාලයේ සහ ගෙදර ඉස්සරහා කැමරා ටික තියාගෙන ඉන්නවා. අපේ පක්ෂ නායක රල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යතුමාගේ කාර්යාලයේ අර්ලියගහ මන්දිරයේ ඉස්සරහා කැමරා ටික තියාගෙන ඉන්නවා. මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ගේ ඉස්සරහා කැමරා ටික තියාගෙන ඉන්නවා. මයික් එක සරෙන් සරේට අල්ලනවා. ලයිව් දුන්න හැම වැඩසටහනක්ම පාර්ලිමේන්තුවේ එදා වෙච්ච සියල්ලක්. ඊට පස්සේ SMX එක එදාත් එවන්න බරක් වුණා. මොකද එතුමා අපි දිනුම් අපි දින්න නිසා. ඉතින් කල්පනා කරලා බලන්න ඇයි මේ විදියට දෙපිටි පිළිවෙල පිළිවෙතක් මවුන් අනුගමනය කරන්න කියන එක. මේ රට අද ලෝකයේ පිළිගන්නේ නැති රටක් බවට පත් වෙමින් යනවා. අද ඇමරිකාව හාෆ් බිලියන් එහෙම නැත්නම් බිලියන භාගයක් ග්‍රාන්ට් එකක් ණයට නෙමෙයි පොලියට නෙමෙයි පසුව ගෙවන්න නෙමෙයි දුන්න සල්ලි අද නතර කරලා තියෙනවා. IMF එක බිලියන 1.4ක් ඩොලර් බිලියන 1.4ක් ගෙවන්න තියෙන එක ලංකාවට ලැබෙන්න තිබුණ එක නැති වෙලා තියෙනවා. ජපානයෙන් ලැබෙන්න තියෙන ආධාර ටික නැති වෙලා තියෙනවා. ඉන්දියාවෙන් ලැබෙන්න තිබුණ ආධාර ටික දැන් නැති වෙන්න යන්නේ. එහෙමනම් කල්පනා කරලා බලන්න අද ලංකාව මේ ලෝකේ පිළිගත් නැති රටක් බවට පත් වෙන්න යන්නේ. මේකට වග කියන්න ඕනේ මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ එතුමාට ওই ලනුව දුන්න කණ්ඩායමයි මෛත්‍රීපාල සිරිසේන මහත්තයාට ලනුව දුන්න කණ්ඩායම මම හිතන්නේ එතුමා තමයි ඔය දෙන්නත් ඔක්කොමම ලනුව දුන්නේ. ඉතින් මම පැහැදිලිව කියනවා මේ විදිහට මේ රට යන්න බෑ. මේ රට දිනෙන් දිගට අගාධයට යන්නේ. විදේශ ආයෝජන රුපියල් බිලියන 30කට වැඩි ප්‍රමාණයක් නැවත වතාවක් අරන් ගිහිල්ලා තියෙනවා. මේක කියන්නේ දෙරණ මේ SMS මේ 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 ඉන්ටර්නෙට් එකේ දාන ඒගොල්ලෝගේ නිවුස් වල ඩොලර් රුපියල් බිලියන 30ක් ඒ කියන්නේ මේ මේ රටේට ආව ආයෝජකයෝ ඔවුන් නැවත වතාවක් ඔවුන් සල්ලි අරන් යන්න පටන් අරන් තියෙනවා. මේකට වග කියන්න ඕනේ කවුද? මේ රටේ ආර්ථිකයට මොකද වෙන්නේ? මේ රටේ අහිංසක දුගී දුප්පත් ජනතාවගේ දිනෙන් දින දුප්පත්භාවයට උන් පත් වෙන එකට වග කියන්න ඕනේ කවුද කියන එක පිළිබඳව අපි මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගෙන් අහනවා.
අවසන් කරගන්න.
ඒ වගේම ගරු නියෝජ්‍ය කතානායකතුමනි අපේ ආණ්ඩුවෙත් අපේත් වැරදි තිබුණා. මම පැහැදිලිව කියනවා අපේ නායකයොත් අපේ මන්ත්‍රීවරු කියන දේ පොඩ්ඩක් අහලා අපසු ගැනත් පොඩ්ඩක් සලකලා මේ යථාර්ථය තේරුම් ගත්තා නම් මීට වඩා වෙනස් වෙනවා. නමුත් අපිට හැදෙන්න පුළුවන්. අපිට කාලය තියෙනවා. අපි අපේ පාක්ෂිකයව ශක්තිමත් කරන්න ඕනේ. අපේ පාක්ෂිකයා කියන්නේ මොකද්ද කියන එක අහලා බලන්න ඕනේ. අපේ පාක්ෂිකයාගේ දුක වේදනාව කඳුල තේරුම් ගන්න ඕනේ. අපේ පාක්ෂිකයා රැකුණොත් තමයි පක්ෂයත් මේ ආණ්ඩුවත් රැකෙන්නේ කියන එක අපේ නායකයෝ දැනගන්න ඕනේ කියන එක මම මේ අවස්ථාවේදී මතක් කර දෙනවා. මේ වෙලාවේ නම් අපි කියන දේ දැන් ගොඩක් අය අහනවා. හැබැයි මීට කලින් අපිත් කරපිංච වෙලා හිටියේ. ඒ ගැන අපිට දුකයි. අපිට වේදනාවක් තියෙනවා. මොකද අපි එදා කියද්දි අපි කියන දේ අහන්න සූදානම් වුන්නේ නැහැ. අපි අපිව දැක්කම ෆයිල් මිටි අරන් දුවනවා. නමුත් දැන් නම් පොඩ්ඩක් hina වෙලා ළඟට අවිලා කතා කරනවා. මං කියන්නේ මේවා කියන්න හේතුව අපි වගේ අය දේශපාලනයට අවිලා ඉන්නේ හම්බ කරන්නවත් හොරගම් කරන්නවත් මෙතෙන්ට අවිලා ගහගන්නවත් නෙමෙයි. ඒක හින්දා හෘද සාක්ෂියට එකව කතා කරලා මේ මන්ත්‍රීකම ගම්පහ දිස්ත්‍රික්කයට දීලා යන්න පුළුවන් කියන එක කියමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා.
බොහොම ගරු හර්ෂණ රාජකරුණ මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 10යි.
බොහොමත් ස්තුතියි නියෝජ්‍ය කතානායකතුමනි. මා මිත්‍ර කවින්ද ජයවර්ධන මන්ත්‍රීතුමාගෙන් පස්සේ අපි කතා කරන්න ලැබීම සතුටක්. මම මේ අවස්ථාවේදී එක පැත්තකින් විශාල සන්තෝෂයක් ඇති වෙනවා වගේම අනිත් පැත්තකින් ඉතා දුක්බර තත්වයක් තිබීම පිළිබඳව කනගාටු වෙනවා. අද මේ රටේ ඉතා තීරණාත්මක සංදිස්ථානයකට පත් වෙලා තියෙනවා. නියෝජ්‍ය කතානායකතුමනි, අපේ රටේ මේ තියෙන තත්වය නිසා රට ප්‍රජාතන්ත්‍රවාදී රටක්ද, එහෙමත් නැත්නම් මේ පාර්ලිමේන්තුවත් වහලා මේ අධිකරණයත් වහලා ඒකාධිපතිවාදයකට යනවද කියන එකේ තීන්දුව කරන්න පුළුවන් තැනකට දැන් නැති වෙලා තියෙනවා. ඔබ කවුරුත් දන්නවා අපි කාගේවත් දැනුමක් නැතුව ඔක්තෝබර් මාස 26 වෙනිදා අලුත් අගමැතිවරයෙක්ව දිවුරුම් දුන්නා. නීත්‍යානුකූල නොවන අගමැතිවරයෙක්, නීත්‍යානුකූල නොවන ඇමති මණ්ඩලයක් දිවුරුම් දීලා දැන් අද 23 වෙනිදා. දැන් මාසෙකට ළඟයි. මේ මාසෙක කාලයක් තුලදී රට එක තැන පල් වුණා. රට එක තැන විනාශ වෙලා දැන් මීට වඩා කාලයක් අපි බලාගෙන ඉන්න බෑ. අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා, මම විශ්වාස කරනවා අද දිනේ විශේෂයෙන්ම මේ ඡන්දේ ප්‍රතිඵලත් එක්ක එතුමා තීන්දුවක් ගන්න සුදුසුයි කියන එක. විශේෂයෙන්ම අද සිකුරාදා දිනේ මුළු රටම සිකුරාදා දවසක් එනකම් බලන් ඉන්නේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ තීන්දු දීර්ණ ගැන බලලා. ඉතින් අද සිකුරාදා දිනේ හින්දා මම එතුමාගෙන් විශේෂයෙන් ඉල්ලනවා, අද එතුමා අතින් වෙච්ච වැරද්ද නිවැරදි කරගන්න හොඳ අවස්ථාවක්. මොකද අද මන්ත්‍රීවරුන් 121 දෙනෙක් අපිට පුළුවන්කම තිබ්බා අපේ ශක්තිය පෙන්වන්න. තවත් එක මන්ත්‍රීවරයෙක් අසනීප තත්ත්වය නිසා එතුමාට එන්න බැරි වුණා. එහෙම නැත්නම් අපිට 122 දෙනෙක් දැන් මේ වෙනකොට ඉතා පැහැදිලි බහුතරයක් අපිට තියෙනවා. එහෙනම් මේ පැහැදිලි බහුතරය පිළිබඳව තීන්දුවක් ගන්න ඕනේ. මේ කටයුත්ත කරේ නැත්නම් අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය කියන එක නැති කරන්න වෙනවා. අපේ ප්‍රජාතන්ත්‍රවාදී රටක් හැටියට අපි මොන අනුපාඩු තිබ්බත්, මේ ආණ්ඩුවේ පහුගිය ආණ්ඩුවල මොන අනුපාඩු තිබ්බත් ප්‍රජාතන්ත්‍රවාදී පාලනයකට මේ රටේ ඉන්න ජනතාව බලාගෙන ඉන්නවා. ඒ කටයුත්තත් ඒකත් අපෙන් අහිමි වෙයිද කියලා. එහෙම වුණා නම් මේ පාර්ලිමේන්තුවට මේ යන දිනකට යන වියදම නතර කරලා වහලා දාන්න, අධිකරණයේ වහලා දාන්න. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාටයි මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාටත් පුළුවන් මේ රටේ තීන්දු තීරණ අරගෙන මේ ඒකාධිපති පාලනයක් ගෙනියන්න. හැබැයි මේකට ජනතාව ඉඩ දෙන්නේ නැහැ. ජනතාව දිනෙන් දින මේ යන ක්‍රමයට විරුද්ධව නැගී සිටිනවා. මේ යන ක්‍රමය හෙලා දකිනවා. මේ යන ක්‍රමයේ පිළිබඳව ඉතා කනගාටුවෙන් තමන්ගේ විරෝධතාවයන් ප්‍රකාශ කරනවා. එහෙනම් අද අපි සියලු දෙනා එකතු වෙලා මේ රට මුල් තැන තියාගෙන අපි කටයුතු කරන්න ඕන. අපේ දේශපාලන පක්ෂ තියෙනවා, දේශපාලන අදහස් ප්‍රතිපත්තීන් තියෙනවා, එක එක පුද්ගල කැමැතිකම් තියෙනවා. නමුත් මේ අපි සියලු දෙනාම ශ්‍රී ලංකාව මුල් තැනට තියාගෙන කටයුතු කිරීම වැදගත්. එහෙනම් මම මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා, මහින්ද රාජපක්ෂ මැතිතුමා, රනිල් වික්‍රමසිංහ මැතිතුමා, මේ 3 දෙනාම රට ගැන ඉස්සල්ල හිතන්න ඕන. මේ රට ගැන ඉස්සල්ල හිතලා, අපේ ලංකාව ගැන ඉස්සල්ල හිතලා, ලංකාවට ප්‍රජාතන්ත්‍රවාදී අහිමි කරනවද, රටේ ප්‍රජාතන්ත්‍රවාදී වල්ලා දානවද කියන එක අපි තීන්දු කරන්න ඕනේ. එහෙනම් මං හිතන්නේ ඉතා ගෞරවණීයම කටයුත්ත වෙන්නේ අද මහින්ද රාජපක්ෂ මැතිතුමා තමන්ගේ අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වනුති. එතුමාට ගෞරවයක් තියෙනවා නම්, එතුමාට තමන්ගේ ගෞරවය රැකගන්න නම් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාට මේ ආණ්ඩුව බාර දීලා එතුමා ඉල්ලා අස්විය යුතුයි. කැබිනට් මණ්ඩලෙ ඉල්ලා අස්විය යුතුයි. එහෙම නැත්නම් මේ බලහත්කාරයෙන් මේ ආණ්ඩුවේ එල්ලීගෙන ඇමතිකම් අගමැතිකම් ඇමතිකම් කියලා බොරුවට හදාගෙන ඉල්ලගෙන ඉන්නේ මොකටද කියන එක අපි කල්පනා කරලා බලන්න ඕන. ඔබ දන්නවා මේ විශේෂ අධිකරණවල දැන් නඩු ටික අහනවා. මේ දැන් නඩු ටික හැමදාම අහලා ඒ අයට දඩුවම් දෙන්න කටයුතු කරමින් ඉන්නේ. මේ අගමැතිකම් ඇමැතිකම් වල එල්ලීගෙන ඉන්නේ වෙන කිසිම හේතුවක් හින්දා නෙමෙයි, තමන්ගේ තමන්ට විරුද්ධව එන ඒ නඩු තීන්දුව වලට යම් බලපෑමක් මේ තුලින් කරන්න පුළුවන්ද කියන ඒ විශ්වාසය නිසා තමයි ඒ මෙහෙම අගමැතිකම් වල ඇමැතිකම් වල ඉන්නේ වෙන කිසිම හේතුවක් හින්දා නෙමෙයි. ඔයතුමන්ලා දන්නවා මෙහෙම ඉන්නකොට තමන්ගේ ප්‍රසිද්ධිය තවත් අඩු වෙනවා කියන එක. ඒ ගැන නොතකා තමන්ගේ පවුල, තමන්ගේ ඥාතීන්, තමන්ගේ හිතවතුන් ටික ආරක්ෂා කරගන්න අධිකරණයෙන් එන තීන්දුව ටික නතර කරගන්න තමයි අද මේ අය ඉන්නේ. ඒ විතරක් නෙමෙයි, නියෝජ්‍ය කතානායකතුමනි නොවැම්බර් 5 වෙනිදා අපි අයවැයක් ඉදිරිපත් කරන්න නියමිතව තිබ්බේ. මේ අයවැයේදී විශේෂයෙන්ම අපි අවුරුදු 3 මාරක් බොහොම අමාරුවෙන් හදාගත්ත මේ ආර්ථිකය, බොහොම අමාරුවෙන් හදාගත්ත මේ මහා භාණ්ඩාගාරය, ඒ ප්‍රතිලාභ ජනතාවට ලබා දෙන්න කටයුතු කරමින් හිටියේ. නොවැම්බර් 5 වෙනිදා ඉදිරිපත් කරන්න තිබ්බේ අයවැය ඒ විශාල සහන ආධාර ප්‍රමාණයක් ලබා දෙන්න අපි නියමිතව තිබ්බා. අන්න ඒකට විරුද්ධව මේ කරපු දේශපාලන කුමන්ත්‍රණයත් ඒකත් හේතුවක් වුණා. ඒ විතරක් නෙමෙයි, අපි අවුරුදු 3 මාරක් මෙහෙම ආණ්ඩු කරගෙන මේ ආණ්ඩු කාල සීමාවේ අවසාන අවුරුදු දෙකේදී තමයි මේ රටට අපි කරපු ආණ්ඩුවේ ඒ ප්‍රතිලාභ ටික ලබා දෙන්න පුළුවන් වෙන්නේ. අපි අපේ ප්‍රතිඵල ටික, අපි මේ මහන්සි වෙලා හදාගත්ත දේවල් වල ප්‍රතිඵල ටික ලබා දෙන්න පුළුවන් වෙන්නේ මේ ඉදිරියේදී එන අවුරුදු දෙක තුල. එහෙනම් මෙතන මේ දේශපාලන කුමන්ත්‍රණයක් කරන්න, මේ ආකාරයේ කුමන්ත්‍රණයක් කරන්න හේතු වෙච්ච අනිත් කාරණාව හැටියට මම දකිනවා අවුරුදු දෙකක ප්‍රතිඵල ලැබුණු තින් ඒ අයට මැතිවරණ වලට ජයග්‍රහණය කරන්න අපහසුතාවය ගැන හිතලා. ඉතින් මෙන්න මේ කටයුතු ගැන හිතලා තමන්ගේ හොරකම් ටික, තමන්ගේ දූෂණය වළක්වන්න අධිකරණයට හැංගිලා අධිකරණයට යම් බලපෑම් කරන්න එක පැත්තකින් උත්සාහ කරනකොට අපේ ආණ්ඩුවේ ඒ ප්‍රතිඵල ටික ජනතාවට නොලැබෙන්න කාලවකවානුවක් තුලදී මේ අපෙන් බලහත්කාරයෙන් මේ ආණ්ඩු උදුරාගෙන තියෙනවා. මේ දේශපාලන කුමන්ත්‍රණයක් ඇති වෙලා තියෙනවා. නමුත් එතනින් තමන්ගේ පෞද්ගලික වාසියක් ලැබුණට රටක් හැරීරිට අපිට විශාල අර්බුදකාරී තත්ත්වයක් තියෙනවා. අද නැවතත් ජාත්‍යන්තර වශයෙන් අපි ප්‍රසිද්ධියට පත් වෙලා තියෙන්නේ මොන හේතුවක් හින්දාද? ජාත්‍යන්තර වශයෙන් ඔබ දන්නවා මේ මාසෙ එකමාරකට කලින් අපේ ලංකාව තමයි ලෝන්ලි ප්ලැනට් ආයතනය විසින් විදේශික සංචාරකීන්ට අංක 1 රට බවට පත් කරේ. අවාසනාවට මේ මාසේ ඇතුළත විදේශ රටවල් සංචාරකීන්ට තහංචි යොදලා තියෙනවා. අපේ සංචාරක ව්‍යාපාරයේ විශාල වශයෙන් හානියකට පත් වෙලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි, අපිට ආධාර ලබා දෙන රටවල් ඉන්දියාව, ජපානය, ඇමරිකාව, යුරෝපීය සංවිධානය, මේ හැම රටකටම අපිට අවවාද කරලා තියෙනවා පමණක් නෙමෙයි, දැන් මේ වෙනකොට අපිට ලැබෙන ආධාර తాවකාලිකව නතර කරලා තියෙනවා.
අවසාන කරන ගරුමන්තුමා,
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉතා පැහැදිලිවම අපිට ලබා දෙන ඒ ණය මුදල් ප්‍රමාණය තහනම් කරලා තියෙනවා. එහෙනම් අපිට මේ අවාසනාවන්ත තත්ත්වය උදා කරලා දැන් මාසයක් වෙනවා. තව ඉන්න තව මේ වලේ අපි වැටලා අපිට එළියට එන්න බැරි තත්ත්වයකටපත් වෙන්න කාලවකවානුවක් ඉදිරියේදී ඇති වේවි. එහෙම නිසා මේ ඉතා ඉක්මනින්ම විසඳ ගන්න පුළුවන් වෙන්නේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාට. එතුමාගෙන් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාගෙන් ඉතා ගෞරවනීය ලෙස අපි ඉල්ලීමක් කරනවා මේ රටට ආදරය කරන මේ රට කෙරෙහි විශ්වාසයක් තියෙන තරුණ මන්ත්‍රීවරයෙක් හැටියට මේ දෙපළගෙන්ම ඉතා ආදරයෙන් ඉල්ලීමක් කරනවා මේ රට තව තවත් විනාශ කරන්නේ නැතුව ඉදිරියට ගෙනියන්න ඔබ වැදගත් තීන්දුවක් ලබා දෙන්න කියන එක මේ අවස්ථාවේදී ප්‍රකාශ කරමින් මම නිහඬවම
බොහොම ස්තුතියි. ගරු කබීර් හෂීම් මැතිතුමා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, සාමාන්‍යයෙන් ගිලෙන නැවෙන් මියෝ පණිති කියලා කියනවා වගේ අද ඡන්දයකට බය වෙලා පාර්ලිමේන්තුවෙන් පැනලා දුවලා ඉන්න අපේ විපක්ෂයේ කණ්ඩායම ගැන මම කනගාටු වෙනවා. අද මේ සභාව පිරීලා තිබුණා නම් කොච්චර හොඳද. විවාදයක හරියට මහත්තුරුවගේ හැසිරිලා කටයුතු කරන්න තිබුණා. ඉතින් අපිට කනගාටුදායක තත්ත්වයක මට සිහිපත් වෙනවා කියමනක්. එකක් කඩතොළු වසා ගන්නට ගිහින් මට වුණු කාර්යා දෙකක් කඩතොළු හදා දුන්නයි ඉදිරුවේ ආචාර්ය. මේක තමයි මට මතක් වෙන්නේ අපේ ජනාධිපතිතුමා අද හිරවෙලා ඉන්න තැන. එක කඩතුලක් නෙවෙයි දැන් හතරක් පහක් පව් කරගෙන ගිහිල්ලා තියෙනවා. අපවත් වූ වදාළ සෝභිත මහහිමිපාණන් වහන්සේගේ ආදාහන කටයුතු වලදී උන්වහන්සේගේ දේහයත් තියාගෙන ජනාධිපතිතුමා ඒ වෙලාවේදී පොරොන්දුවක් දෙනවා. එතුමා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට බැඳිලා සිටිනවයි කියලා. ඒක මේ මුළු රටම අමතක කරලා නැහැ. ඊළඟට ඊළඟ පාර සෝභිත හිමිපාණන් වහන්සේගේ ගුණානුස්මරණ දිනේදී ජනාධිපතිතුමා ගිහින් කියනවා දින 100 වැඩසටහන මට මතක නැහැ කියලා. අපිට ඒක අමතක නැහැ. දින 100 තුල අපි මේ රටේ හොඳ වැඩ ගොඩක් කරා. අපි වසමකට ලක්ෂ 10 බැකින් දාන ගම දියුණු කරන්න, සමෘද්ධිය 100%කින් වැඩි කරන්න, වැටුප් රාජ්‍ය වැටුප් රුපියල් 10,000කින් වැඩි කරන්න, පෞද්ගලික අංශ වැටුප් රුපියල් 2,500කින් වැඩි කරන්න, ඖෂධ වර්ගවල මිල අඩු කරන්න, පෝෂණ මල්ල ලබා දීම, නිවසක් සෑම කෙනෙකුටම නිවසක්, ඒ වගේම ළඟම පාසල හොඳම පාසල ආදි වශයෙන් අපි දින 100 තුල නිර්මාණය කරලා මේ රටේ ජනතාව වෙනුවෙන් අපි ක්‍රියාත්මක කරා. ඒක එතුමාට අමතක වුණා. ඒ වගේම ජනතාව ජනවර්මකින් ප්‍රතික්ෂේප කරපු මන්තිවරුන්ව අද කනගාටු ඇමතිකම් දීලා හොර ඇමතිකම් වල වාඩි වෙලා ඉන්නවා. අඩුතරමින් තමන්ගේ කොට්ටාසවල දිනලා එන්න බැරි වෙච්ච අය, අවුරුදු 20ක් තමන්ගේ ප්‍රදේශ නියෝජනය කරපු අය, මිනිස්සු එළියට දාපු අයව බලෙන් ගෙනල්ලා වාඩි කරවලා තියෙන හොරෙන් ඇමතිකම් වල. ඉතින් එක වරදක් වසා ගන්න දැන් වැරදි කීයක් කරන්න සිද්ධ වෙලා තියෙනවද කියන එක තමයි අපට හිතන්න පුළුවන්. මේක මේ රටේ ඕනෑම පුරවැසියෙකුට ඕනෑම දරුවෙකුටම මේක හොඳටම තේරෙන දෙයක්. අලුතෙන් කියන්න ඕන දෙයක් නෙවෙයි. නියෝජ්‍ය කතානායකතුමනි, මේ සටන අපි ආරම්භ කරපු අපි කරගෙන යන සටන එක්සත් ජාතික පක්ෂය හෝ එක්සත් ජාතික පෙරමුණ ආණ්ඩුවේ වාඩි වෙන්න කරන සටනක් නෙවෙයි. මේ සටන අපි නැවත අපි ඇමතිකම් ලබා ගන්න ඕන සටනක් නෙවෙයි. අපට ආපහු ඡන්දයකට ගිහිල්ලා අපට පරදින්නත් පුළුවන්, දිනන්නත් පුළුවන්, ඇමතිකම් ලැබෙන්නත් පුළුවන්. ඒක වෙන එකක්. වසර 22ක් අපි විපක්ෂේ වාඩි වෙච්ච අය. ඒ වෙලාවේදී අපි මැද හරිය ආණ්ඩුවක් කඩාකප්පල් කරේ නැහැ. පස්ස දොරෙන් පාර්ලිමේන්තුව එන්න පාර්ලිමේන්තුවේ බලය ගන්න උත්සාහ කරෙත් නැහැ. අපේ රාජකාරිය අපි ක්‍රියාත්මක කරා. මෙතනදී ඊට වඩා ලොකු වගකීමක් තියෙනවා. ඒ වගකීම තමයි අපි අවුරුදු ගණනාවක් නිදහසෙන් පසුව වගේම නිදහසට කලින් මේ රටේ තිබුණු ශිෂ්ටාචාරය, සදාචාරය, මේ ක්‍රමවේදය අපි නිර්මාණය කරපු ප්‍රජාතන්ත්‍රවාදී සංකේතය ආරක්ෂා කිරීම අපේම යුතුකමක් වෙනවා. අපි ව්‍යවස්ථාවක් හදනකොට අපි ඒ ව්‍යවස්ථාව අපේ ප්‍රධානම දේ හැටියට මේ රට පාලනය කරන්න හැමෝම ගරු කරන ව්‍යවස්ථාවක් අපි නිර්මාණය කරා. අපි ආයතන පද්ධතියක් සකස් කරා. ඒ ආයතන පද්ධතිය රකින්න අපි බැඳී සිටිනවා. අපි ඒ වගේම අපේ මන්ත්‍රීවරු හැටියට අපේ තියෙනවා අපි හැසිරෙන අපේ සදාචාරය, අපේ වටිනාකම්, ඒ ඔක්කොම වෙනුවෙන් තමයි අද පක්ෂ භේදයෙන් තොරව අපි මෙතන එකතු වෙලා ඉන්නේ. සමහර විට අපි දකිනවා අපි මතවාදීව ගැටෙන TNA සංවිධානය ජනතා විමුක්ති පෙරමුණ සංවිධානයේත් එක්ක අපි එක අරමුණෙන් යන්නේ අපි එකට වැඩ කරන්න නෙවෙයි එයාලගේ මතවාදයත් එක්ක අපිට එකට ඉන්න බෑ නමුත් මෙතන පොදු අරමුණක් තියෙනවා බලය නෙවෙයි ඒ පොදු අරමුණ තමයි මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම ඒක රැක්කම විතරයි මේ රටේ ඉන්න හැමෝටම මේ පාර්ලිමේන්තු තුල රට තුල ජීවත් වෙන සමෝගෙම අයිතිවාසිකම් අපිට රකින්න පුළුවන් ඒක අපිට අමතක කරන්න බෑ නියෝජ්‍ය කතානායකතුමනි පසුගිය සතිය තුල පාර්ලිමේන්තුව තුල සිද්ධ වෙච්ච දේවල් ඔබ නියෝජ්‍ය කතානායකතුමා ඔබටත් වගකීමක් තියෙනවා මේ රටේ ජීවත් වෙන ශ්‍රී ලාංකිකයන්ට සමහර විට බොහෝ දෙනෙක් කියනවා ලැජ්ජා හිතුණයි කියලා ලැජ්ජාවක් ඇති වෙනවා ඇති සමහර අය මන්ත්‍රීවරු දේශපාලඥයෝ කියන ඔක්කොමලව එක ගොඩේ දානවා මන්ත්‍රීවරයෙක් නම් තුට්ටුවක් ගණන් ගන්නේ නැහැ කිසිම ගෞරවයක් දෙන්නේ නැහැ මම හිතන්නේ ඒක හරි කියලා කොටසක් වැරදි විදියට හැසිරුණා කොටසක් තමන්ගේ ඒ වටිනාකම් ටික පාවා දුන්නා නමුත් ඒක සුළුතරයක් කියලා මම හිතනවා මේ සභාව තුලත් මේ සභාව පිටත් ලොකු බලපෑම ඇති වුණා සමහර මන්ත්‍රීවරුන්ට මිල මුදල් වලින් නිකන් නෙවෙයි ලක්ෂ ගාණක් නෙවෙයි කෝටි ගණන් වලින් තමන්ගේ මන්ත්‍රිකම දාලා ඇවිල්ලා ඇමතිකම් ගන්න කියලා බලපෑම් කරා ඒ වගේම තනතුරු ඇමතිකම් කැබිනට් ඇමතිකම් පසුපෙළ මන්ත්‍රීවරුන්ට කැබිනට් ඇමතිකම් දෙනවා කියලා කිව්වා දුරකතන ගණන් වලින් අරගෙන ඒත් ඒ සුළුතරයක් එහාට මෙහාට වුණාට මේ පාර්ලිමේන්තුවේ ඉන්න බහුතරයක් ප්‍රතිපත්තිය වෙනුවෙන් තමන් විශ්වාස කරන ඒ වටිනාකම් වෙනුවෙන් කෙලින්ම රැඳී සිටියා අපි ඒක ගෞරව කරන්න ඕනේ අද ඒ ගැන බොහෝ දෙනෙක් කතා කරන්නේ නැහැ අද අපේ පසුපෙළ මන්ත්‍රීවරු විශාල පිරිසක් ඉන්නවා ඇමතිවරු ඉන්නවා මේක දාලා යන්නේ නැතුව තමන් විශ්වාස කරන මතවාදය වෙනුවෙන් පෙනී හිටපු අය ඒක අපි අමතක කරන්න බෑ මුදල් වලට තනතුරු වලට ඒවා පාවා දුන්නේ නැහැ බලපෑම් වලට පාවා දුන්නේ නැහැ තර්ජන වලට පාවා දුන්නේ නැහැ ඒක වැදගත් ඒ වගේම තමයි අපි එතනින් එහාට විතරක් නෙවෙයි අපි ආදරය කරන අපේ රට අපේ ව්‍යවස්ථාව අපේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් තමයි අපි මේ ප්‍රතිපත්තියේ ඉන්නේ කියන එක බොහෝ දෙනෙක් තේරුම් ගන්නෙ නැහැ. අපි ඒ වගේම චරිත කීපයක් තියෙනවා. කතානායකතුමා කෙලින් හිටියා. අපි ඒක කිසිම විටක අමතක කරන්නේ නැහැ. කතානායකතුමා වගේම ඔබතුමා නියෝජ්‍ය කතානායකතුමා ඇතුළු මේ පාර්ලිමේන්තුවේ ඔබ අපේ අයිතිවාසිකම් වෙනුවෙන් මේ පාර්ලිමේන්තුව පවත්වන්නට බියෙන් තොර වැඩ කරන්න කටයුතු කරා. ඒක වැදගත්. ඒක කිසිම දිනයක මං හිතන්නේ මේ රටේ පුරවැසියන්ව ජාත්‍යන්තරේ වුණත් අමතක කරන්නේ නැහැ. ඊළඟට අපේ අධිකරණය අපි 19 වෙනි සංශෝධනය ගෙනාවේ මේ රටේ අපේ රටේ ඉන්න ප්‍රධානීන්ට මැදිහත්ව වැඩ කරන්න පුළුවන් පරිසරයක් හදලා. ඒක හරි ගියා. මොකද අපි දැක්කා අපේ අධිකරණය ඊටාම මැදිහත්ව බය නැතුව හරි දේ හරි තීන්දුව ගන්න එක. මේ සටනේදී අපිට ඇමතිකම් ලැබුණාද නැද්ද කියන එක වැඩක් නැහැ. නමුත් මේවා වටිනවා. මේවා තමයි අපිට ඉතුරු වෙන්නේ අපේ ළමයින්ට උනත් ඉතුරු වෙන්නේ. ඒක අපිට අමතක කරන්න බෑ. ඒ වගේම අපි දැක්කා මහපාරේ වීදිවල සාමාන්‍ය පුරවැසියෝ තමන්ගේ දේශපාලන මතවාද විවිධ මතවාද තියෙන විවිධ පාටවලට අයිති අය එකතු වුණා පාරවල්වල මේකට විරුද්ධව තමන්ගේ හඬ නගන්නට. මොකද තමන් විශ්වාස කරා මේක වැරදි කියලා. ඒ අපේ රටේ පුරවැසියන්ව කිසිම දවසක අපිට අමතක කරන්න බෑ. ඒ සිවිල් සමාජය අපිට අමතක කරන්න බෑ. එයාලට මේකෙන් ගන්න දෙයක් නැහැ. ඒත් රට වෙනුවෙන් එයාලා ඉදිරිපත් වුණා. මේක ඉදා වැදගත්. ඒ වගේම අපේ අගමැතිතුමා රනිල් වික්‍රමසිංහ මැතිතුමා ලක්ෂ 500,000 ගණක් ලංකාවේ වැඩිම මනාපගත් මේ පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රීවරයා. ඒ වගේම විශ්වාසභංග යෝජනාවක් ගෙනල්ලා පරද්දන්නට උත්සාහ කරලා ඒකත් ඒ විශ්වාසය දිනාගත්ත කෙනා මේ රටේ නීතිමය අගමැතිවරයා මෙතනින් බලෙන් නීති විරෝධී විදියට ගලවනකොට අද වෙනතුරු කිසිම කෙනෙකුට නරක විදියට කතා කරලා නැහැ. එතුමාගේ ගෞරවය ඒ තනතුරේ ගෞරවය එතුමා ආරක්ෂා කරලා තියෙනවා. මේවා අපි අමතක කරන්න බැරි දේවල්. එනිසා විශේෂයෙන්ම මම කියන්න ඕනේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ ඔක්කොම ටික කරන්නේ ඇයි? මේක කරන්නේ මේ ඔක්කොම කරන්නේ රට බේරා ගන්න කියන කතාවෙන්. දේශප්‍රේමීත්වය කියන එක. දේශප්‍රේමිත්වය කියන්නේ දේශපාලන තක්කඩියගේ අවසාන තිප්පොලයි කියලා කියමනක් තියෙනවා. ඉතින් මෝක පාවිච්චි කරගෙන තමන්ගේ හොරකම ජඩකම හැම දෙයක්ම වසාගන්නේ මේ දේශප්‍රේමිත්වය කියන කතාවෙන්. රට බේරගන්නේ මොකෙන්ද? කාගෙන්ද? කාටද දෙන්නේ රට ආරක්ෂා කරන්න? මම මතක් කරන්න කැමති එකක් නියෝජ කතානායකතුමනි, මේ එක්සත් ජනතා නිදහස් සන්ධානය බලයට පත්වෙන්නේ 1994 නියෝ ලිබරල්වාදී ප්‍රතිපත්තිවලට විරුද්ධව, වෙන විවෘත ආර්ථික ප්‍රතිපත්තියට විරුද්ධව ජේ.ආර්. ජයවර්ධනම් ජනාධිපතිතුමාගේ වැඩපිළිවෙල අනිත් පැත්ත හරවන්න කියලා ආපු අය බලයට ජේ.ආර්.ගේ බහුභූත ව්‍යවස්ථාව පෑ 24කින් ඉරා දමනවා කියලා කියපු අය, ජේ.ආර්. ජයවර්ධන මහතාගේ ඒ ව්‍යවස්ථාව තවත් ශක්තිමත් කරලා, විධායක ජනාධිපතිකම තවත් ශක්තිමත් කරලා මේ අවුරුදු 20ක්ම මේ රටේ ඒකාධිපති බලයක් ගෙනියන්නේ තමන් ඒ ඔක්කොම අනිත් පැත්තට හරවලා. එදා විවෘත ආර්ථිකය ප්‍රතික්ෂේප කරනවා කියපු මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩුව එදා 94 ඉඳලා අනුගමනය කරේ නියෝ ලිබරල්වාදී ප්‍රතිපත්ති. මේ රටේ දේපළ විකුණනවා කියලා මේ ආණ්ඩුවට ඇඟිල්ල දික් කරපු අයට මං අද කියනවා නියෝජ්‍ය කතානායකතුමනි, 1995 සිලෝන් ගෑස් කොම්පනිය වික්කේ මහින්ද රාජපක්ෂ මහත්තයයි මෛත්‍රීපාල සිරිසේන මහත්තයයි දෙන්නම හිටපු ආණ්ඩුව තුල. ඊළඟට 1996 ශ්‍රී ලංකා වානේ සංස්ථාව වික්කේ 1996 ඒ ආණ්ඩුව යටතේ, ඕරියන්ට් ලංකා එක වික්කේ 1996, ශ්‍රී ලංකා ටෙලිකොම් එක පුද්ගලීකරණය කර 1997, එවගේම ඇමිලි ඒ කාලය පරිච්ඡේදය වගේ විතරක් නෙවෙයි, මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති වුණාට පසුව ඇමිලි පිටිය කඩදාසි සංස්ථාව මහින්ද රාජපක්ෂ මහත්තය ඔස්ට්‍රේලියන් සමාගමකට විකුණලා දානවා. ඊළඟට කිලිනොච්චියේ එල්.ටී.ටී.ඊ.යෙන් මුදවාගත්ත, ත්‍රස්තවාදීන්ගේ මුදවාගත්ත ගොවි පොලක් සෝලි කැප්ටන්ට මහින්ද රාජපක්ෂ මහත්තය විකුණලා දානවා. නුවරඑළියේ තියෙන ආණ්ඩුවේ ගොවි පොලවල් කීපයක් සෝලි කැප්ටන්ට විකුණලා දානවා. එදා පත්තරවල මේවා කියන්න ඉඩ තිබුණේ නැහැ. සෝමාවති චෛත්‍ය වටේම තියෙන අක්කර 5000ක් ඇමරිකාවේ ඩෝල් සමාගමට ලියලා දෙනවා. ඊළඟට සැංග්‍රිලා හෝටලය අපේ හමුදා මූලස්ථානය තුට්ටුවට චීන සමාගමකට විකුණලා දානවා, යුද්ධයේ මෙහෙවපු මූලස්ථානය. ඊළඟට පෝට් සිටි එකේ අධ්‍යාරක්ෂිත කලාපයේ අක්කර 25ක් සින්නක්කරව ලියලා දෙනවා චීන ආණ්ඩුවට, අක්කර 50ක්. මේවා හරිද? මේක රනිල් වික්‍රමසිංහ මහත්තයා ආපහු හරවනවා ඇවිල්ලා. ඊළඟට හම්බන්තොට වරාය චීන සමාගමට චයින හාබයකට ලියලා දෙන්නේ කොහමද? අපේ වරායට, අපේ නාවික හමුදාවට වරාය ඇතුළට යන්න බෑ කියන තහනමක් දාලා අපේ ස්වෛර්‍යභාවයට පහරක් ගහලා තමයි ඕකත් කරන්නේ. මේ ඔක්කොම කරන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩුවේ මේ දේශප්‍රේමයේ ප්‍රේමය වෙනුවෙන් මේ ආණ්ඩුව ගන්න ඕනේ කියලා කියන අය. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මම කියන්න කැමති මේ රටේ කරන ලොකම හොරකම් ටික, මේ රටේ ලොකම පාවාදීම් ටික කරන්නේ ඒ කාලේ. මම අහන්නේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගෙන්, ඔබතුමා කොහොමද මේක දැනගෙන මේ අයටම මේ ආණ්ඩුව බාර දෙන්නේ? 2012 මහින්ද රාජපක්ෂ මහත්තයා මොකද්ද කරන්නේ? මේ නියෝ ලිබරල්වාදී ප්‍රතිපත්ති ගැන කතා කරන්, ඒවා ප්‍රතික්ෂේප කරනවා කියන මහින්ද රාජපක්ෂ මහත්තයා තමයි පළවෙනි වතාවට නියම නියෝ ලිබරල්වාදී ප්‍රතිපත්ති ලංකාවට හඳුන්වා දෙන්නේ. අපේ ප්‍රාග්ධන ගිණුම් ටික විවෘත කරන්න එතුමාගේ කාලේ. 2012 එතුමා පළවෙනි වතාවට ලංකාවේ අපේ දේශීය බැංකුවලට විදේශ බැඳුම් කර නිකුත් කරන්න, විදේශ රටවල් වලින් බැඳුම් කර හරහා ඩොලර් වලින් ණය ගන්නට දේශීය බැංකුවලට අවසරය දෙන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයා. ලංකා බැංකුව, මහජන බැංකුව ආදි වශයෙන් බැංකු වලට බල කරනවා විදේශ ඩොලර් වලින් ණය ගන්න කියලා. ප්‍රතිඵලය මොකද්ද? 2012 එහෙම ගන්නවා පළමුවෙන්ම විදේශ ඩොලර් බැඳුම් කර නිකුත් කරලා. ඒකෙන් 2013 වෙනකොට රුපියලේ අගය වැටෙන නිසා ඒකෙන් පාඩුව 2013 වෙනකොට රුපියල් බිලියන 22ක් නැත්තම් කෝටි 220ක්. ඊළඟට 2014 ඒකේ පාඩුව රුපියල් කෝටි 317ක්. 2015 පාඩුව රුපියල් කෝටි 171ක්. සමස්ත පාඩුව අවුරුදු 3කට ඒ ඩොලර් බොන්ඩ් නිකුත් කිරීම නිසාම අපට සමස්ත පාඩුව රුපියල් කෝටි 716යි අවුරුදු 3ක් ඇතුළ. ඒ පාඩුව ගෙවන්නේ මහ බැංකුව මහින්ද රාජපක්ෂ මහත්තයාගේ පාලනය. මේක තමයි නියෝ ලිබරල්වාද මේක තමයි ලොකුම පාවාදීම. රුපියල් කෝටි ගානක විදේශ බැඳුම් කරවල පාඩුව අපිට ගෙවන්න සිද්ධ වුණා. අපේ කාලේ මේක දුන්නේ නැහැ. ඉතින් මහින්ද රාජපක්ෂ මහත්තයා කියනවා එහෙම කරන්නේ නැහැලු. එයා දේශප්‍රේමියෙක්ලු. මෛත්‍රීපාල සිරිසේන මහත්තයා කියනවා රට බේර ගන්න අලුත් ක්‍රමයක් ඕනේ කියලා. මේකද අලුත් ක්‍රමය අවුරුදු 10ක් ඉඳලා මේක වෙනස් කරන්න තිබුණු අවස්ථාවේදී තමන්ගේ ජාවාරම්කරුව කොන්ත්‍රාත්කරුව ආරක්ෂා කරන්න ගෙනිච්ච ප්‍රතිපත්තිය දේශප්‍රේමී ලේබලෙත් එක්ක ආපහු දෙන්නද? අවුරුදු 10ක මේ රට හරවන්න බැරි වෙච්ච අයට නායකන්දක් ඇති කරලා දීපු අයට ආපහු මේක හොරකම් කරන්න දෙන්නද? ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ කාල පරිච්ඡේදයේ 2012 ඉඳලා 2014 වෙනකන් මේ ඩොලර් වලින් මේ බැඳුම් කර වලින් යන පාඩුව විඳිනකොට නිවාඩ් කබ්‍රාල් හිටපු මහ බැංකුවේ අධිපතිවරයා මොකද්ද කරන්නේ? ඒ නිවාඩ් කබ්‍රාල් උපදේශකවරු 3 දෙනෙක් ගන්නවා කුලියට බ්‍රිතාන්‍යයෙන් ඉංගලන්තෙන් ගේනවා උපදේශකවරු 3 දෙනෙක්. ඒගොල්ලන්ට කැබිනට් අනුමැතිය නැතුව ගෙවන්නේ කීයක්ද? රුපියල් බිලියන 1.3ක්. ඒ කියන්නේ රුපියල් කෝටි 139ක් ඒ උපදේශකවරුන්ට ගෙවන්නේ කැබිනට් අනුමැතිය නැතුව. ඒකෙන් එක පුද්ගලයෙකුට එක උපදේශකවරයෙකුට එක වසරකට ගෙවන මුදල කෝටි 46යි. කොහොමද ගණන්? ඒකද දැන් ආපහු ගෙනල්ලා ඇති කරන්න යන වෙනස? දැන් බලන්න ඒ තනතුරුවල ඒ සංස්ථාවලට පත් කරන්නේ කවුද? පෞගිය කාලේ මේ රට සූරා කාපු හොරු ටික. ඉතින් මම අහන්නේ මෙන්න මේක මේ වෙනස ඇතිකරන්න දෙන එක සාධාරණද? ඇමතිකම් කවුරු ගත්තත් කමන්නේ, ආණ්ඩු කවුරු කරත් කමක් නැහැ. නමුත් අපි අවුරුදු ගණනාවක් දුක් විඳා යුද්ධය අවසන් වෙලා අවුරුදු 6ක් විතර ඉඩ දුන්න අයගොල්ලන්ට ආණ්ඩු කරන්න. ඒත් ඒ ප්‍රශ්න විසඳුවේ නැහැ. එනිසා අපේ යුතුකම තියෙන්නේ මේ රටේ පාවාදීමට ඉඩ නොදී මේකට අරගල කරන්න. අපි මේ පාර්ලිමේන්තුව තුල අරගල කරනවා. මේක පාර්ලිමේන්තුව තුල අරගල කරන්න බැරි වුණත් වීදියේ අරගල කරලා මේ රට ආරක්ෂා කරන එක අපේ විතරක් නෙමෙයි මේ රටේ හැම පුරවැසියෙක්ගේම අයිතියක් කියන එක මම විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අවසන් වශයෙන් මම කියන්න කැමතියි. අපිට අහිමි වෙච්ච දේ මොකද්ද? අපිට අහිමි වුණේ මොකද්ද? ප්‍රජාතන්ත්‍රවාදයේ සාමාන්‍ය පුංචි මිනිහට දැනෙන්නේ නැහැ. ඒක අල්ලන්න බෑ. ඒක තේරෙන්නේ නැහැ. ඒක සීතලද රස්නේද කියලා තේරෙන්නේ නැහැ. නමුත් අපිට අහිමි වුණේ මෙන්න මේ ටික තමයි. අපි පටන් ගත්ත අවුරුදු 3 මාරක් දුක් විඳලා මේ ආර්ථිකයේ අඩිතාලම දාලා හදලා මේ රටේ ජීවත් වෙන සාමාන්‍ය මිනිසුන්ට සමංගයේ ජීවිතය ගොඩනගා ගන්නට පුළුවන් ඒ හැකියාව පරිසරය හදලා අපි ඉඩම් ඔප්පු හැම කෙනෙකුටම මේ රටේ තමන්ගේ කියන ඉඩම් කෑල්ලක් දෙන්න අපි දකුණේ ඒ වැඩේ ආරම්භ කරා. ඒ ඉඩම් ඔප්පු දෙන වැඩ අපි හැම කෙනෙකුටම නිවසක් ලබා දීමේ වැඩපිළිවෙල මේ අවුරුදු 3 මාර තුල සජිත් ප්‍රේමදාස මැතිතුමා යටතේ හදාගෙන ආවා. අවුරුදු 6ක්ම මහින්ද රාජපක්ෂ මහත්තයා ඒ කාලේ හදලා තිබුණේ ගෙවල් 110,000යි. මේ අවුරුදු 2 මාර තුල සජිත් ප්‍රේමදාස මහතා ගෙවල් 280,000ක් හදලා තියෙනවා. ඒක තමයි වෙනස. අපි ඒ වගේම අපි පටන් ගත්ත හැම දරුවෙකුටම පාසල් දරුවෝ 45 ලක්ෂයකට සුරක්ෂා කියන රක්ෂණ ක්‍රමය අපි ගම් පෙරළි ආරම්භ කෙරුවා. හැම ගමකටම වැඩක් කරන්න එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකාවේ ආරම්භ කරා. ගමේ ඉන්න කාන්තාවන්ගේ ණය ගැනීම අයින් කරන්නට සුද්‍ර ණය වැඩසටහනක් ආරම්භ කරා. සමෘද්ධිය අලුතෙන් මේ අයවැයෙන් තව ලක්ෂ 10කට අලුතෙන් සමෘද්ධිය දෙන වැඩසටහන ආරම්භ කිරීමට නියමිත කරලා තිබුණා. රැකියා තව ලක්ෂ 50ක් රැකියා 50,000ක් සමාවෙන්න රැකියා 50,000ක් ලබා දීමට මේ අයවැයෙන් සම්මත කරන්න බලාපොරොත්තු වෙන් හිටියා. උපාධිධාරී පත්තිම් 25,000ක් ආදි වශයෙන් අපි කරන්න බලාපොරොත්තු වෙන් හිටියේ. මේ ටික තමයි මේ රටේ ජනතාවට අහිමි වුණේ. එනිසා මේක පුංචි වැඩක් නෙවෙයි. අද අපි සටන් කරන්නේ යුක්තිය, නීතිය, ජනතා පරමාධිපත්‍ය වෙනුවෙන්. එනිසා මේක මේ අරගලය දිගටම ගෙන යාමට අපි බලාපොරොත්තු වෙන්නේ මේ දවස් ටික ඇතුළ මේකේ නිත්‍ය අනුකූල ආණ්ඩුව නැවතපත් කරන්නට. අපි විශේෂයෙන්ම ඒ සියලුම බලපෑම් මේ දවස් එක තුන ඇතුළ කරන්නට බලාපොරොත්තු වෙන බව මතක් කරමින් මගේ ස්තුතිය ප්‍රකාශ කරමින් මම නිහඬ වෙනවා.
බොහොම ස්තුතියි. ගරු සුනිල් හඳුන්නැත්තේ මන්ත්‍රීතුමා, ඔබතුමාට අවස්ථාව ඊට පෙර ගරු බිමල් රත්නායක මන්ත්‍රීතුමා මූලාසනට පැමිණ ඇති.
ගරු මුලාසනාර උඩ මන්ත්‍රීතුමනි විශේෂයෙන්ම අද දිනේදී සභාව කල්තබන අවස්ථාවේ විවාදයට ඉදිරිපත් කරපු විජිත හේරත් ගරු මන්ත්‍රීතුමාගේ යෝජනාවට යම් අදහසක් ඉදිරිපත් කරන්න ඕන මොකද අද තමයි අපේ පාර්ලිමේන්තුව මේ මාසයක කාලකින් පස්සේ රටේ ජනතාවට ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව පවතිනවායි කියලා දැනෙන ආකාරයට පාර්ලිමේන්තුවේ රටේ ජනතාවගේ ආත්ම ගෞරවය සහිතව පාර්ලිමේන්තුවේ ගරුත්වය සහිතව පාර්ලිමේන්තුව කැඳවපු දවස. මොකද ඒක ඇත්තම ගතොත් එම රටක් හැටියට අපි විශ්වාස කරනවා මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ලබාපු තාවකාලික හරි ජයග්‍රහණයක් කියලා. විශේෂයෙන් රට ලෝකෙ ඉස්සරහා පහුගිය සති කිහිපයේදී ඉතාමත්ම හැල්ලුවට ලක් වුණා. අපි කවුරු පිළිගන්න ඕන අපට මොන දේශපාලන මතිමතාන්තර තිබුණත් රටක් ලෝකයක් ඉස්සරහා අපහාසයට අපහසුතාවයට හැල්ලුවට ලක් වෙනකොට ඒ හැල්ලුවට ලක් වෙන්නේ මේ පාර්ලිමේන්තුව ඇතුළේ ඉන්න අපි විතරක් නෙමෙයි මේ රටේ ජනතාව. මොන පක්ෂේ වුණත් ඡන්දය මොන පක්ෂයට දුන්නත් මොන දේශපාලන මතය දරුවත් අපි රටක් හැඩියට හැල්ලුවට ලක් වෙනවා. ඒ වගේම මේ ගත වෙච්ච කාලය තුළ ගත වෙමින් තියෙන මේ මොහොත තුළ අපේ රටේ ආර්ථිකයේ ප්‍රවැත්ම ඉතාමත් බරපතල විදියට කඩා වැටෙමින් තියෙනවා. රටේ පරිපාලන ව්‍යුහය ඉතාමත්ම බරපතල විදියට අවිනිශ්චිතතාවයට පත් වෙලා තියෙනවා. අද මේ රටේ තින්නේ මොන ආණ්ඩුවක් මොන අගමැතිවරයෙක් මොන කැබිනට් මණ්ඩලයක්ද මොන පරිපාලන නිලධාරියද අමාත්‍යංශ ලේකම්තුමාද කාගේ නිර්දේශයේ නියෝගයේ චක්‍රලේඛේ පිළිගන්නවද කියලා අද අවිනිශ්චිතතාවයක් තියෙනවා. මේ අවිනිශ්චිතතාවයට රට පත් කළේ ගරු මුලාසන උඩ මන්ත්‍රීතුමනි වෙන කවුරුත් නෙමෙයි බලහත්කාරයෙන් බලෙන් බලේ හදාගැනීමේ පවිටු වමනා වෙනුවෙන් අපේ රටේ දේශපාලන සංස්කෘතිය ඉතාමත්ම නිර්ලජ්ජිත විදියට යොදාගත්ත මහින්ද රාජපක්ෂ මන්ත්‍රීවරයාත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්මයා තමන්ට බලය අහිමි වීම නිසා තමන්ට දේශපාලන වශයෙන් තියෙන හීනමානය නිසා තමන්ට ඊළඟට ජනාධිපතිවරයා වීමේ අවස්ථාවක් නැතිවීම නිසා ඒ සඳහා මාතක් ඉවර කර ගැනීම වෙනුවෙන් ඉතාමත්ම පෞද්ගලික අවශ්‍යතාවයන් ප්‍රමාණයක් තමයි මෛත්‍රීපාල සිරිසේන මහත්මයාට තියෙන්නේ. එතුමාගේ පුජ්‍යලික දේවල් පුජ්‍යලිකත්වය මෙරටේ ජනතාවගේ ප්‍රශ්නයක් නෙමෙයි. නමුත් 63 ලක්ෂයකට ආසන්න ජනතාවගේ ජනවර්මට එතුමා පයින් ගහලා මහින්ද රාජපක්ෂ මහත්තයාට අගමැතිකම බාර දීලා ඉතාමත්ම කැත නින්දිත ආකාරයේ කැබිනට් මණ්ඩලයක් නිර්මාණය කරන්න උත්සාහ කළා. ඒකෙන් අද ඇති වෙලා තියෙන ප්‍රතිඵලය මොකක්ද? විශේෂයෙන්ම මේ වෙනකොටත් අපට පේනවා තමන් ආණ්ඩුවක් හදාගත්තා යැයි ප්‍රකාශ කරමින් පහුගිය රාජපක්ෂ රජීම යුගයේදී මෙරටේ නාස්තියට දූෂණයට හොරකමට වංචාවට උදව් කරපු ඒවට මැදිහත් වෙච්ච හොර කල්ලියක් නැවත රාජ්‍ය ආයතන අත්පත් කරගනිමින් ඉන්නවා. නාලක ගොඩේවා මහත්තයා ශ්‍රී ලංකා ආරක්ෂණ සංස්ථාවේ සභාපති ධූරයට පත් කරායයි මාධ්‍යවල පළ වෙනවා. ඒවායි කපිල චන්දසේන ශ්‍රී ලංකන් ගුවන් සමාගමට පත් කළායයි මාධ්‍යවල පළ වෙනවා. හුළුගල්ලේ අපොලෝ ලංකා හොස්පිටල් එකේ පත් කළා යයි මාධ්‍යවලින් පළ වෙනවා. මේවා ඇත්තනම් මේවා පිළිගන්නව නම් ඒකෙන් තේරෙන්නේ වෙනමකක්ද නෙමෙයි නැවතත් අපේ රට අර හොර මුලකට පාලනයේ පරිපාලනයේ බිලි දෙන එක. ඒ වගේම තමයි ගරු මුලාසලන මන්ත්‍රීතුමා අපිට පේනවා අපි දන්නවා මේ නොවැම්බර් දෙසැම්බර් ජනවාරි කාලේ කියන්නේ අපේ රටේ ආර්ථිකයේ විශේෂයෙන් මුහුදු කරේ සංචාර කර්මාන්තයත් එක්ක ගැටෙන දකුණේ මම නියෝජනය කරන මාතර දිස්ත්‍රික්කෙත් ඒ වගේම ගාල්ල ඒ හම්බන්තොට දක්වා සංචාර කලාපේ විශාල ආදායම් මාර්ගයක් හොයන කාලේ. නමුත් අද සංචාරකින් ලංකාවට එන එක ඔවුන් විසින් කැන්සල් කරලා තියෙනවා. මේවා කියනකොට කවුරු හරි කියයි මේ බටහිර උවමනාවන් කියලා. නෑ. මේ සිදුවීම අද මේ පාර්ලිමේන්තුවේ අපි අපේ සියසින් දැකපු අපේ ඇස් දෙකෙන් දැපපු මේ සිදුවීම් අපි වෙන රටක දැක්කනා. අපි රූපවාහිනියෙන් වෙන්න පුළුවන් ජාත්‍යන්තර ප්‍රවෘත්ති වලින් වෙන්න පුළුවන් ගරු මුලාසනාරට මන්ත්‍රීතුමනි BBC වලින් වෙන්න පුළුවන් අපි මාලදිවයිනේ පකිස්තානේ බංග්ලාදේශ ඉන්දියාවේ අපේ මේ ආසන්න රටක අපි දැක්කනම් අපි යනවාද ඒ රටට? අපි සංචාරය කරනවාද ඒ රටට? පාර ගහ ගන්නව නම් පරිපාලන පද්ධතියක් නැත්නම් රටේ නීතියක් නැත්නම් කවුද රට පාලනය කරන්න කියලා අවිනිශ්චිතතාවයක් තියෙනවා නම් මොන ආයෝජකයාද ඒ රටට යන්නේ? අපේ රටට කවුරුත් එන්නේ නැත්තේ ඒක නිසා තමයි. සමහර මේවයි චණ්ඩි වගේ කෑ ගහන උදවිය හිතන් ඉන්නවා ඒගොල්ලෝ කෑ ගැහුවන් පස්සේ ජාත්‍යන්තරේ බය වෙයි කියලා. ජාත්‍යන්තරේ බය වෙලා ලෝකේ රටවල් අපි ඉස්සරහා දන ගහලා අපේ ඇඟලුම් ටික මිලදී ගනී කියලා. අපේ තේරබර් පොල් ටික අනේ එහෙනම් ශ්‍රී ලංකාවට අපි දන ගහනවා. ඒකින්ද අපිට ඇඟලුම් ටික දෙන්න, තේරබර් පොල් ටික දෙන්න, මැණික් ගම්මිරිස් කුරුදු ටික දෙන්න කියලා බාර ගනී කියලා. නෑ. අපිට සම්බාධක දාන්න ඕනේ නෑ. අපි සම්බාධක දාන්නට කැමතිත් නෑ. කවුරුවත් සම්බාධක බලෙන් ගෙන්න ගන්න ඕනෙත් නෑ. හැබැයි අපිට තේරෙනවා අද ආයෝජන කඩාවැටලා තියෙනවා. අපේ වෙළඳපොළ අස්ථාවර වෙලා තියෙනවා. සංචාරකයන් නැති වෙලා තියෙනවා. බඳුළු ගුණවර්ධන මහත්තයලා කෑ ගහනවා එක වෙලාවකදී. දැන් රුපියල කඩාවැටෙනවා. රුපියල අල්ලන්න විදියක් නැහැ. රුපියල කඩාවැටෙනකට ආණ්ඩුවට උත්තර නැහැ කියලා. හැබැයි අද ඩොලර 181යි. ඒ අදත් කඩාවැටෙනවා. සිංගප්පූරු කිව්සම ගහනකොට අපි මේ ආණ්ඩුව තියෙද්දි ආණ්ඩුවට කිව්වා ඉතා පැහැදිලිව අවුරුදු 5කින් ක්‍රියාත්මක වෙන්නේ සිංගප්පූරු කිව්සම. හැබැයි ආණ්ඩුව කඩාවැටෙනවා, ආර්ථිකය මිද වැටෙනවා, අස්ථාවර කරනවා මේ කිව්සුම් ගේන්න එපා කියලා. එදා කෑ ගහ බඳුළු ගුණවර්ධන මහත්තයම දැන් తాවකාලිකව බලෙන් බලේ අරගන්න මොහතකට අමතිකම් අරගෙන කියනවා සිංගප්පූරු කිව්සුම නවත්තන්නේ මොන හරකද කියලා. එතකොට මේගොල්ල බලයක් ගෑවෙනකොට, බලයක් පේනකොට වචන මාරු කරනවා. බලයක් පේනකොට ගෑවෙනකොට නාමමාත්‍රිකව හරි ඒගොල්ලෝ නැවත ඒගොල්ලෝට ඕන පදේ හදා ගන්නවා. එතකොට මේ බලය අල්ලන්නේ ගරු මුලාසන අඩු මන්ත්‍රීතුමනි, ආර්ථික ප්‍රතිපත්තියක් දැක්මක් රට හදන්න, රට ස්ථාවර කරන්න, එහෙම නැත්නම් කඩාවැටෙන ආර්ථිකය හදන්න, රුපියල් ස්ථාවර කරන්න, රටට අහිතකර මෙක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව ගෙනාපු යෝජනා ගිවිසුම් අවලංගු කරන්න නෙමෙයි. ඒක හොඳනම් පැහැදිලි. ඒගොල්ලෝ බලය හදාගන්නේ බලෙන් බලය හදා ගැනීමේ මැතිවරණ කුමන්ත්‍රණයක් වෙනුවෙන්, මැතිවරණ සිටියම් වෙනුවෙන්, තමන්ට එළවලා තියෙන නඩු වලින් ගැලවීම වෙනුවෙන් අපි අහන දේ මෙච්චරයි. ඒ වෙනුවෙන් මේ දෙකෝටියක ජනතාව අපේ රටේ අහිංසක දරු පරම්පරාව අලගු තියන්න ඕනද? මෛත්‍රීපාල සිරිසේන මහත්තයාට තියෙන බලහීනය වෙනුවෙන්, හීනමානය වෙනුවෙන් අපේ රටේ ජනතාව වන්දි ගන්න ඕනද? ඒ නිසා මේ කුමන්ත්‍රණය දේශපාලනික වශයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ වෙන්න පුළුවන්, මහපාර වෙන්න පුළුවන්, පාර්ලිමේන්තුවේදී වෙන්න පුළුවන්. පරාජය කිරීම අපි විශ්වාස කරනවා. ජනවරමට වග කියන මහජන නියෝජිතව හැටියට අපේ වගකීමක්. ඒ වගකීමේ ජනතා විමුක්ති පෙරමුණේ කොටස අපි ඉෂ්ට කරනවා, ඉෂ්ට කළා. ඒකන අපට සන්තෝෂයක් තියෙනවා. හැබැයි අපි විශ්වාස කරනවා දැන් මේ රට දේශපාලනික වශයෙන්, පරිපාලන වශයෙන්, ආර්ථික වශයෙන් මේ වෙලා තියෙන අස්ථාවරත්වයෙන් ගැලවෙන්න ඕන. ඒ සඳහා මේ කුමන්ත්‍රණය පාර්ලිමේන්තුව තුළ දේශපාලනික වශයෙන් පරාජය කරන වගේම රටේ ස්ථාවරභාවය, ආර්ථික ස්ථාවරභාවය වෙනුවෙන් අනිවාර්යෙන් ක්‍රියාමාර්ග අවශ්‍ය වෙලා තියෙනවා. ඒ නිසා අද පළවෙනි වතාවට මෑත මේ කුමන්ත්‍රණයේ එක දිගුවක් හැටියට අපි දැක්කා. එක මොහොතක පරාජය වුණා පාර්ලිමේන්තුවේ 121ක් මන්ත්‍රීවරුන්ගේ ඡන්දය පාවිච්චි කිරීමෙන් ස්ථාවර තේරීම් කාරක සභාව ආරම්භ කළා. පාර්ලිමේන්තු ක්‍රියාවලිය පවතින්නේ මේ චේම්බර් එකේ විතරක් නෙමෙයි ගරු මුලාසලන් මන්ත්‍රීතුමනි. ඔබතුමා දන්නෝ පාර්ලිමේන්තුවේ තියෙන කාරක සභා, පොදු ව්‍යාපාර කාරක සභාවේ අපි විමර්ශනම් ගණනාවක් කරගෙන ආවා. වාර්තා පහක් පාර්ලිමේන්තුව ඉදිරිපත් කළා තියෙනවා. තව වාර්තා ඉදිරිපත් කරන්න තියෙනවා. ඒවා පිළිබඳ මිනිසුන්ගේ විශ්වාසයක් තියෙනවා. මේ පාර්ලිමේන්තුව වංචා දූෂණ වෙනුවෙන් හඬක් නගන්න පුළුවන් තැනක්, මේ පාර්ලිමේන්තුව යම් ක්‍රියාමාර්ගයක් ගන්න පුළුවන් තැනක් කියන විශ්වාසය මහ ජනතාවට තිබුණා. පාර්ලිමේන්තුවේ පෙස්සම් කාරක සභාවට ඔබතුමත් පෙස්සම් කාරක සභාව නියෝජනය කරන මහජන නියෝජිතයෙක් හැටියට මන්ත්‍රීවරයෙක් හැටියට දන්නවා මිනිස්සු මොනතරම් බලාපොරොත්තු ඇතු වෙනවද පෙස්සමක් අරගෙන. පෙස්සමක් විභාග කරන සමයට මාස ගාණක් කවුරුද්දක් දෙයක් යනවා. ඒ පෙස්සම් සියල්ල පාර්ලිමේන්තු සතිවාරයක් කල්ට බීමත් එක්ක නතර වෙනවා. සමහරු නැවත ඒ පෙස්සම ගේන්න ඕන, ගේනකොට ඔහුගේ ජීවිත කාලෙත් අවසානයි. පාර්ලිමේන්තුව කියන්නේ මහජනතාවගේ ප්‍රශ්න විසඳන තැනක් නැතුව, පාර්ලිමේන්තුව කියන්නේ තමන්ගේ බලය සඳහා පොරකන තැනක් නෙමෙයි. හැබැයි අද අපිට පේන දේ තමයි, පෙනුන දේ තමයි පාර්ලිමේන්තුව කියන්නේ තමන්ගේ බල කෑදරකම වෙනුවෙන් පොරකන තැනක් බවට මෛත්‍රීපාල සිරිසේන මහත්මයාත් රාජපක්ෂ කල්ලියත් පත් කළා. ඒක වෙනුවට පාර්ලිමේන්තුවේ මම ගරු කතානායකතුමාගේ ඔබතුමාගේ අවධානය යොමු කරනවා වහාම අද පත් කරා වගේම ඉතිරි ස්ථාවර තේරීම් කාරක සභාවන් ටික පත් කරන්න. පොදු ව්‍යාපාර කාරක සභාව, ගිණුම් කාරක සභාව, පෙත්සම් කාරක සභාව ඇතුළු අනිකුත් ආංශික අධීක්ෂණ කාරක සභා ස්ථාවරව පත් කරලා මේ පාර්ලිමේන්තුව පිළිබඳව තියෙන සැකය, අවිශ්වාසය, බිඳ වැටිච්ච මානසිකත්වය අද තමයි ඇත්තටම පාර්ලිමේන්තුව රටේ ජනතාවට මේ වගේවත් විවෘත වෙන්නේ මේ කල්තබීම විවාදයත් එක්ක. නැත්තම් පාර්ලිමේන්තුව කියන්නේ ලක්ෂ 10ක් 15ක් 20 ලක්ෂ 10ක් විතර වියදම් කරනවා, තේරුමක් නැහැ, විනාඩි 5යි මේ පාර්ලිමේන්තුව තියෙන කියලා රටේ ජනතාව කියන්න පටන් අරගත්තා. පාර්ලිමේන්තුව තියන්නේ මිරිස් කුඩු ගහන්නවක්වත්, වතුර වක් කරන්නවක්වත් කතානායක පුටුවට, එහෙම නැත්නම් මේ පාර්ලිමේන්තුව තියෙන එක එක්කෙනාගේ අතේ පයි හයිය පෙන්නන්න නෙමෙයි. අතේ පය හයිය වෙන නෑ එළියට ගිහලා ගහගන්න තියෙන්නේ
ගරු මන්ත්‍රීතුමා ඔබතුමා තව විනාඩි දෙකක්
තිබෙනවා මම අවසන් කරනවා ඒ නිසා විශේෂයෙන්ම මේ ස්ථාවර තේරීම් කාරක සභාවෙන් පත් කරලා පාර්ලිමේන්තුව ස්ථාවර කිරීමේ වගකීම අපි කාටත් තියෙනවා අද මුළු ලෝකෙටම පෙනුණා ඔය කියන කල්ලියට බලයක් නෑ කියලා ඒගොල්ලෝ බලය මෙතන පේන එක වහගන්න දෙඟලුවා ගොඩක් පහුගිය දවස් ටිකේම මේ පාර්ලිමේන්තුවේ පුටු පෙරළුවේ මයික් කැඩුවේ වෙන මොකටවත් නෙමෙයි ඒගොල්ලන්ට බලය නැති බව පේන එක වහගන්න හැබැයි ඒක හැමදාම වහන්න බෑ කියලා දැන්වත් තේරෙන්න ඕන දැන්වත් පිළිගන්න ඕන දැන්වත් මේ බලය බලෙන් ගන්න බෑ කියන එක තේරුම් ගන්න ඕන ඒ නිසා විශේෂයෙන්ම මේ පාර්ලිමේන්තුවේ දැන් ජනතාව බලාපොරොත්තු වෙන රජයේ සේවකින්ගේ පරිගවන විදියක් නෑ දෙසැම්බර් 31 කින් පස්සේ මේ පාර්ලිමේන්තුවේ විසර්ජන පනතෙන් මුදල් වෙන් කරලා තියෙන්නේ දෙසැම්බර් 31 වෙනකන් විතරයි දෙසැම්බර් 31ට කලින් අයවැය පාර්ලිමේන්තුවේ සම්මත කරන්න නම් අයවැය පාර්ලිමේන්තුවේ සම්මත කරන්න පුළුවන් ආණ්ඩුවක් හදන්න ඕන අයවැය පාර්ලිමේන්තුවේ සම්මත වීමේ ආණ්ඩුවක් හැදීමේ වගකීම තියෙන්නේ මම විශ්වාස කරනවා දැන් රටේ දැනට තාමත් මිනිස්සු පිළිගන්න විධායක ජනාධිපතිවරයා හැටියට ඉන්න මෛත්‍රීපාල සිරිසේන මහත්තයාට දැන් මෛත්‍රීපාල සිරිසේන මහත්මයා නිමිහන හිල්ල කොහෙට හරි වෙලා වාඩි වෙලා අඩුතරමේ ඊයේ පොයේ දවසේ අර හාමුදුරුවෝ කියපු බණවත් අහලා හාමුදුරුවෝ මූණ ඉස්සරහා තියාගෙන රුක්මලේ පන්සලේදී කියපු බණ ටිකවත් අහලා ඈ ඔව් රාහුල හාමුදුරුවෝ කොටබල රාහුල හාමුදුරුවෝ කියපු බණ ටිකවත් අහලා දැන්වත් හිත හදා ගන්න ඕන තමන් පරාදයි කියලා ඒක ඕන කෙනෙකුට දේශපාලනේ ජයග්‍රහණ පරාජයන් තියන මුලාසන අඩු මන්තිතුමනි පරාජයක් වුණාට පස්සේ නිහතමානී මේක බාර ගන්න ඕන මහින්ද රාජපක්ෂ මහත්තයා අඩුතරමේ පෙරදුනාට පස්සේ ගිහිල්ලා මැදමුලේ ජනේලෙ එල්ලිලා හරි බාරගත්තනේ පරාජය. ඉතින් ඒ වගේම කුජීත පරාදයක් මේක. ඉතින් ඒක බාරගෙන නිවිහැන හිල්ල කල්පනා කරලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉතුරු වෙලා ඉන්න මන්ත්‍රීවරු 6-7 දෙනා හරි බේරගන්න නම් මං හිතන්නේ මෛත්‍රීපාල සිරිසේන මහත්තයා කරන්න තියෙන්නේ ස්ථාවර తాවකාලිකව හරි ජනතාවට අයවැය සම්මත කරන්න පුළුවන්. පාර්ලිමේන්තුවේ ආණ්ඩුවක් පිහිටවීම සඳහා මැදිහත් වෙන එක. ඇමති මණ්ඩලයක් ස්ථාවර කිරීම සඳහා මැදිහත් වෙන එක. ඒ ඒ ඒක තමයි තියෙන්නේ. එහෙම නැත්නම් එතුමා කියන විදියට එතුමාට පොළොන්නරුවට ගිහිලා කුඹුරු කොටලවත් බේරෙන්න හම්බෙන්නේ නැහැ. අර එතුමාගේ දියණිය ලිව්වයි කියලා කවුරු හරි ලියාපු අපේ අප්පච්චි පොතේ තිබිච්ච විදියට එතුමා කුඹුර ගිනි තිබ්බා වගේම කේන්ති ගිහිල්ලා දැන් මේ ගිනි තියන්න හැදුවේ මොකද්ද? මේ රටේ ආර්ථිකේ. මේ රටේ පාර්ලිමේන්තුව. මේ රටේ මොකක් හරි තියෙන සම්ප්‍රදායන් මේ රටේ තියෙන නීතිය ව්‍යවස්ථාව ඒක ගිනි තියන්න දෙන්නේ නැහැ කියලා මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී පිළිගන්න ජනතාව ස්ථාවර කරලා තියෙනවා ඒක නිසා නැවතත් අදත් තහවුරු වෙච්ච දේ තමයි 29 වෙනිදාත් මේ පාර්ලිමේන්තුවේ තහවුරු වෙන්නේ මේ පාර්ලිමේන්තුවේ ජනවරමේ නියෝජනයට පයින් ගහපු මෛත්‍රීපාල සිරිසේන මහත්තයාටත් එයාගේ කල්ලියටත් මේ පරාජය බාරගන්නේ කියන එක අවධාරණය කරමින් මගේ අදහස් දැක්වීම අවසන් කරනවා බොහොම ස්තුතියි
ඔබතුමාට බොහොම ස්තුතියි